ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මම දන්නේ තුමියනි, විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව අපිට පේන විශාල අවධානයක් යොමු කරලා තියෙනවා මේ ඩිජිටල් කරණය සහ ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීම සඳහා. හැබැයි ඉතින් ඔබ තමුන්නාන්සේලා අනුගමනය කරන ප්‍රතිපත්ති වලත් දෙක්ක ඒක ගැළපීමක් නැති බවකුත් සමහර අවස්ථාවලදී දකින්න තියෙනවා. විශේෂයෙන්ම ඔබ අපේක්ෂා කරනවා බිලියන 5ක් 15ක් අතර ඩිජිටල් ආර්ථිකය ගෙනියන්න. හැබැයි ආර්ථිකයේ බිලියන 5ක් 15ක් අතරට යනකොට ඒකට 15%ක බද්දක් ගැහුවම ඒ තුලින් කොහොමද ඔබ තමුන්නාන්සේලා මේ කෙරෙහි යන ආයෝජන ප්‍රවර්ධනය කරන්න කියන කාරණය පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතුයි? මොකද වර්තමානයේ බදු නැතුවත් අපිට බිලියනයක් බිලියන 1.2කට මේ ආර්ථිකය උස්සවා ගන්න ඉතාමත් අපහසුයි. මොකද ලෝකේ එකම රට ලංකාව නෙවෙයි මේ ආර්ථිකය හසුරවන. අද එක රටකට සීමා වෙලා මේ ආර්ථිකය හැසිරෙන්නේ නැහැ. මොකද ලෝකේ ඕනෑම තැනකට වෙලා තමන්ගේ ආර්ථිකය තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් ආකාරයට මේ ලෝකේ පරිවර්තනය වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේ ආර්ථිකය රඳා පවතින්නේ එක් එක් රටවල් ඒ ක්ෂේත්‍රයන් වලට දෙන බදු සහන සහ ලයිෆ් ස්ටයිල් එක. හැබැයි ලයිෆ් ස්ටයිල් එකත් ලැබෙන්නේ නැත්නම්, ජීවන රටාවක් ලැබෙන්නේ නැත්නම්, අනිත් පැත්තෙන් බදු වලින් සහනයක් ලැබෙන්නේ නැත්නම් ඔබ තමුන්නාන්සේලාට බිලියන 5ක් නෙවෙයි තිබිච්ච බිලියනේ බේර ගන්න බැරි වෙන තැනට මේ ඊළඟ වසර ඇතුළත ඒ ඩිජිටල් ආර්ථිකය පරිවර්තනය වෙනවා. මම එතනට යන්න කලින් ගරු සභාපතිතුමිය, මම හිතනවා එක පැත්තකින් වසර ගණනාවක් තිස්සේ මේ UID එක නැත්නම් සිටිසන් සර්විසස් ඩිජිටලයිසේෂන් කියන කාරණය පිළිබඳව හැම ආණ්ඩුවක්ම අවධානය යොමු කරා. පහුගිය ආණ්ඩුව කාලෙත් මම හිටපු අවුරුදු දෙකමාර ඇතුළතත් අපි ඉන්දියානු රජයෙන් ග්‍රාන්ට් එකක් අරගෙන UID එක ක්‍රියාත්මක කරන ටෙන්ඩර් ප්‍රොසෙස් එක දක්වාගෙනගෙන ගියා. හැබැයි අපේ ආණ්ඩුව මාරුනාට පස්සේ නැවත වතාවක් එක අඩියක් පස්සට ගියා. ඉතින් මම හිතනවා ඔබ තමුන්නාන්සේලා ඒ කාරණේ ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක කිරීම තුලදී අපි දකින ප්‍රායෝගික කාරණා තියෙනවා. මම හිතන ඔබේ අවධානයකට යොමු වෙ යුතුයි. එක පැත්තකින් ඩේටා ප්‍රොටෙක්ෂන් ඒජන්සිය පත් කරන එක. ඩේටා ප්‍රොටෙක්ෂන් ඒජන්සිය පත් කිරීම තුල මේ රටේ ජනතාවගේ දත්තයන් ආරක්ෂා කරන්න. අද සමාජයේ ලොකු කතිකාවතක් ගොඩනගන්න උත්සාහ කරන ඔබ තමුන්නාන්සේලා මේ විපක්ෂින්න කාලේ මේක හැදුවේ. මේ අපි හදපු එකක් නෙවෙයි. එදා අපි මේක නැහැ කියලා කියද්දි ඔබ තමයි කිව්වේ නෑ මේ වෙන රටවල් වලට දත්ත විකුණන්න උත්සාහ කරනවා කියලා. ඒක ඔබේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ තිබිච්ච ප්‍රධාන සටන් පාඨයක්. අද ඔබට වගකීමක් සහ අභියෝගයක් තියෙනවා ඔබ විසින් හදපු සටන් පාඨයේ වැරදි කියලා සමාජගත කරන්න. ඒක ඔබ තමුන්නාන්සේ සතු අභියෝගයක්. අපිත් ඒකට උදව් කරනවා. මොකද අපි දන්නවා එහෙම එකක් නෑ. ඩේටා ප්‍රොටෙක්ෂන් ඒජන්සිය පත් කරලා නීතියානුකූල රාමුවක් හැදුවම ඔය කියන විදිහට දත්ත විකුණන එක, දත්ත හොරගම් කරන එක පහසු වෙන්නේ නෑ. එහෙම ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකට ඔය UID එක අවශ්‍යත් නෑ. ඒක කරන්න ඕනේ අයට ඕන තරම් ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔබ තමුන්නාසලා පළමු කාර්ය විදියට මම හිතනවා මේ ඩේටා ප්‍රොටෙක්ෂන් සම්බන්ධයෙන් ඒජන්සිය පිහිටවන්න, ඒ අවශ්‍ය රෙගියුලාසි නීති රීති සම්පාදනය කරන කාරණා ක්‍රියාත්මක කළ යුතුයි. තවත් පැත්තකින් මොන සේවාවන්ද ඔබ ඩිජිටලයිස් කරන්නේ? මම විශ්වාස කරනවා කාලානුරූපව සියලුම රාජ්‍ය සේවාවන් ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට පරිවර්තනය වෙන්න ඕනේ. e-courts ව්‍යාකෘතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අධිකරණ පද්ධතිය ඩිජිටලයිස් කරන්න ඕනේ කරු අමාත්‍යතුමියා. අමාත්‍යතුමා, ඒක ඔබතුමාගේ වක්කින් බාර ගන්න අලිසබ්‍රි අමාත්‍යවරයා, මම තාක්ෂණ ඇමති කාලේ අපි ඒක ආරම්භ කරා නේද? ඒක බොහොම හොඳයි, හොඳ දෙයක්. හොඳ මෝෂන් දාලා උදේ පාන්දර ගිහලා රස්සය අදු වෙන්න ඕනේ නෑ. අපරාධයක්. උදේ ඉඳන් හවස වෙනකන් උසාවියේ ක්ලයන්ට් උත් ඉන්නවා, ලෝයත් රස්සය අදු වෙනවා. e-courts ව්‍යාකෘතිය කඩිනම් කළ යුතුයි. අනිත් පැත්තෙන් මම දන්න ඔබතුමා මේකට මැදිහත් වෙන්න අධික ගරු මුදල් අමාත්‍යවරයාක මේ ප්‍රොකියුමන්ට් හදන්න. e-procurement වලට පරිවර්තනය කරන්න. අනිත් පැත්තෙන් competitive bidding වලට යන්න. මොකද අද අපි දකිනවා මේ reverse bidding concept එක ලෝකේ පාවිච්චි වෙනවා. හැබැයි අපේ රටේ reverse bidding පාවිච්චි වෙන්නේ නැහැ. තාමත් පාරම්පරික bidding procedure එකට තමයි යන්නේ. ඒ තුල තමයි corruption නැත්නම් වංචා හා දූෂණ පිළිබඳව මහා ලොකු කතිකාවතක් ගොඩනගන්නේ. හැබැයි අපි මේ mechanism එක e-procurement වලට ගෙනිච්චොත්, අනිත් පැත්තේ reverse bidding වලට අපි ගියොත්, මං හිතනවා transparency කියන එක නැත්නම් රජයේ ව්‍යාකෘතියක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කාරණයක් වලදී ටෙන්ඩර් ප්‍රොසීඩියක් යනකොට ඒකේ විනිවිදභාවය ආරක්ෂා වෙනවා. ඒ විනිවිදභාවය ආරක්ෂා වීම තුළ මම විශ්වාස කරනවා අමාත්‍යවරයාට හෝ ලේකම්වරයාට හෝ ආණ්ඩුවට ඇඟිලි දික් කරන එක නතර වෙන එකක් නෑ. මේ දේශපාලන රාමුව ඇතුලේ අඩුවෙයි. ඒක අඩුවීම හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන ගරු සභාපතිතුමනි. එහෙම නොවුනොත් අපි කොච්චර මේ රටේ ඩිජිටලයිස් කරත් ඒ ඩිජිටලයිසේෂන් එක ඇතුලේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රටේ නීති පද්ධතිය සකස් වෙන්න ඕනේ ඩිජිටල් ක්‍රමවේදයට අනුගත වෙන්න. චක්‍ර ලේඛනයකින් ගරු අමාත්‍යමේ අමාත්‍යමා එක කරන්න බෑ. දැන් e-signature එක පාවිච්චි කරන්න පුළුවන් electronic transaction act එක යටතේ. හැබැයි බොහෝ වෙලාවට අපි දකිනවා රාජ්‍ය ආයතනයක පාවිච්චි කරන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්නේ නැති හේතුව තමයි ඒක නීතියක් නොවන නිසා. ඒක අවශ්‍ය නම් පමණක් පාවිච්චි කරන්න ඕනේ කියන නිසා. ඒ හින්දා උපැන්න මර විවාහ සහතික online ගන්න පුළුවන් වුණත් ඒ සහතික අරගෙන නැවත වතාවක් කාර්යාලයට යන්න ඕනේ අස්සන ගහ ගන්න. මොකද digital signature එකට අපි අනුගත වෙන්න තියෙන මැලිකම. ඒ මැලිකම් වළක්වන්න පුළුවන් ක්‍රමය තමයි ගරු සභාපතිතුමිය මේකට අවශ්‍ය නීති සම්පාදනය කළා මේක අනිවාර්ය කරන්න. payment gateway එක ආණ්ඩුවේ මුදල් පරත් වෙනස් වෙන්න ඕනේ. single window payment gateway එකක් ආණ්ඩුවට දෙන්න ඕනේ ගරු සභාපතිතුමිය. අද වෙනකන් ආණ්ඩුවට single window payment gateway එකක් නැහැ. විදේශ රැකියාවකට යන කාන්තාවක් දැන් 6කට 7කට ගිහිල්ලා payment කරන්න ඕනේ. සමහර රුපියල් 750 500 payment එක පොලිස් වාර්තාව ගන්න පවා. ඒ payment එක කරන්න එන්න ඕනේ. ඉතින් මේක සිංගල් පේමන්ට් සිස්ටම් මේකට රජය පරිවර්තනය කරන්න පුළුවන් නම් මම හිතන මුදල් අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය තාක්ෂණ අමාත්‍යාංශය මහ බැංකුව ඒකාබද්ධව මේ ක්‍රමවේදයන් ටික හඳුන්වා දීලා කටයුතු කරන්න පුළුවන් නම් ඔබ තම උන්වහන්සේලා අපේක්ෂා කරන්නා වූ ඩිජිටල් ආර්ථිකය කෙසේ වෙතත් අඩු ගානේ ජනතා සේවාවන් ටික ඩිජිටල් කරන සඳහා පරිවර්තනය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තවත් පැත්තෙන් ගරු සභාපතිතුමිය මන්ත්‍රී ගරු සභාපතිතුමිය මේ රෝල් අවුට් එක මේක කඩිමුඩිය කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මොකද මේකේ බයෝමැට්‍රික්ස් ගන්න ඕනේ, ෆේෂල් රෙකග්නිෂන් ගන්න ඕනේ, අයි ස්කෑනින් ගන්න ඕනේ, ෆින්ගර් ප්‍රින්ට් ගන්න ඕනේ. සමහරු හිතන් ඉන්නවා මේක මේ එක අමාත්‍යාංශයකට ලඝු වෙච්ච කාරණයක් කියලා. නෑ. මේක එක අමාත්‍යාංශයකට ලඝු වෙන්න ඕනේ කාරණයක් නෙවෙයි. මේක මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා හෝ ජනාධිපතිතුමා හා සමාන බලතල තියෙන ඒජන්සියක් කරා විය යුතු කාරණයක්. ආයතන 40කට වඩා එක තැනකට ගේන්න ඕනේ. අමාත්‍යාංශ 30න් අඩුම ගානේ අමාත්‍යාංශ 20ක් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. එක් එක් ආයතනවල තියෙන ආයතන සංග්‍රහයන් ක්‍රියා පරිපාටියන් ක්‍රියාත්මක කරන ආකාරය මේක මිදෙන්න ඕනේ. එහෙම නැතුව ඔබතුමාලා කොතරම් දක්ෂ නිලධාරීන් ගිරාලා දැම්මත් මේක කරන්න බෑ කරු සභාපතිතුමිය. මොකද මේ හැමෝම 3-4 පැත්තට ඇදගත්තම අවසානේ වෙන්නේ මොකද්ද? අවුරුදු 5ක් 10ක් තිස්සේ සාකච්ඡා කරේ මේ UID එක ඩිජිටල් ID කාඩ් එකේ අයිතිකාරයා කවුද? ජාතික හැඳුනුම් පතේ කට්ටිය කියන එක අපේ කියලා. පාස්පෝට් එක කියනවා නෑ ඩේටා අපිට ඕනේ කියලා. ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන් කියනවා නෑ ජනතාවගේ ඩේටා ආරක්ෂා වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කියලා. ඉතින් මේ සියල්ලම නෙවෙයි මම විශ්වාස කරන්නේ මේ කාරණා සියල්ලම එක රාමුවක් ඇතුළට ගේන්න ඕනේ. නැෂනල් ඩේටා ප්‍රොටෙක්ෂන් ඒජන්සියට මේකේ සම්පූර්ණ බලතල ටික දෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි මේ හැම ආයතනයක්ම ඒකාබද්ධව මේ කාර්යය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොච්චර උත්සාහ කරත් අපි පෞද්ගලික අංශයෙන් ගිරල්ලා කොච්චර දක්ෂ නිලධාරීන් මේකට පත් කෙරුවත් ඔබතුමාලට මේක කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිලධාරීන්ට අවශ්‍ය නෛතික රාමුව සහ නීතියානුකූල බලතල දුන්නේ නැත්නම්. මොකද මේ සඳහා රාජ්‍ය ආයතන කැඳවන්න ඕනේ. ඒ නිලධාරීන් කැඳවන්න ඕනේ. වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම සාකච්ඡා නොකර කරන්නත් බෑ. හැබැයි සාකච්ඡා කරන කෙනාට තීන්දුව ගන්න බලතල නැත්නම් ඒක කරන්නත් බෑ කියන එකත් මතක තියාගත යුතුයි. ඒ හින්දා අධික ජනාධිපතිතුමා උත්සාහ කරන එක හොඳයි. හැබැයි මේ උත්සාහය ඇතුලේ මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඔබතුමාලා හොඳ දක්ෂ නිලධාරීන් පෞද්ගලික අංශිනු ගෙනලා තිනවා ડોક્ટર හාන්ස් ඇවිල්ලා ඉන්නවා හොඳ කණ්ඩායමක් ඉන්න බෑ මේ අයට අවශ්‍ය බලතල ටික දෙන්න. මෙයා වාඩි කරගෙන සාමාන්‍ය රජයේ සේවයේ රාජ්‍ය සේවයේ තීන්දුව తీරන ගන්න ක්‍රමවේදයට මේ ඩිජිටලයිසේෂන් එක ක්‍රියාත්මක වුණොත් ඒක මේ අවුරුදු 5 නෙවෙයි ඊළඟ අවුරුදු 15ටවත් කරගන්න හම්බෙන්නේ නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ. මේ නිලධාරීන්ට අවශ්‍ය බලතල දෙන්න. තවත් පැත්තකින් ගරු සභාපතිතුමිය අපි මේ ඩිජිටල් ආර්ථිකය ගැන කතා කරනකොට මේකේ ලෝකේ නව ප්‍රවණතාවයන් තියෙනවා. අපි 2021 අපි යෝජනා කරා මුදල් අමාත්‍යාංශය සෙන්ට්‍රල් බැංකේ මේ අලුත් ඩිජිටල් කරන්සි එක්සෙප්ට් කරන්න පුළුවන් රෙගුලාසි ටික හදන්න කියලා. මේක IMF එක World Bank එක ADB එකත් දෙක අනුගත නොවෙන්න පුළුවන්. හැබැයි ලෝකේ යම් ප්‍රවණතාවයක් තියෙනවා. මේ ප්‍රවණතාවයට අලුත් પરම්පරාව මාරු වෙනවා. ඒ අලුත් પરම්පරාව ප්‍රවණතාවයට මාරු වෙනකොට අපේ සිස්ටම් එකේ තියෙන රෙගුලාසි මාරු වුණ නැත්නම් අවසානයේ හැදෙන පිරමීඩ. පිරමීඩ හැදුනට පස්සේ මොකද වෙන්නේ? සමස්ත බ්ලොක්චේන් ඉන්ඩස්ට්‍රි එකටම මඩ ගහනවා. එහෙම නැත්නම් සමස්ත ඩිජිටල් කරන්සි ඉන්ඩස්ට්‍රි එකටම මඩ ගහනවා. නැත්නම් වැරදි නාමයක් ගොඩනගෙනවා. ඒ හින්දා ආණ්ඩුවට වගකීමක් තියෙනවා. එක පැත්තකින් ඔව් සිටිසන් සර්විස් ඩිජිටලයිස් කරන්න, අනිත් පැත්තෙන් මේ ඩිජිටල් ඉන්ඩස්ට්‍රි එකට ලෝකයේ තියෙන අලුත් ප්‍රවණතාවයන් හඳුනගන්න. දැන් ක්‍රියේටර්ස් ඉකොනොමි එක ලෝකේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන ආර්ථිකය බඩ පරිවර්තනය වෙලා තියෙනවා. ක්‍රියේටර්ස් ඉකොනොමි එක ඇතුලේ අද ලංකාවේ කොළඹ හිටියත්, යාපනයේ හිටියත්, කරුවල ගස්වැව හිටියත්, ඕනතර තඹුත්තේගම හිටියත්, ඕනතරගෙන තරුණයෙක්ට පුළුවන් වැඩමූලනේ හිටියත්, ඕන තරුණයෙක්ට තරුණියක්ට පුළුවන් ලෝක ආර්ථිකයේ දෙක ගනුදෙනු කරන්න. හැබැයි ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ටික නීතිමය ප්‍රතිපාදන මුදල් ප්‍රතිපාදන නෙවෙයි. ඒක ඉන්වර්ට් රෙමිටන්ස් ගේන් එක කොහොමද? එයා කොහොමද තමන්ගේ වොලට් එකට එහෙම නැත්නම් තමන්ගේ පේමන්ට් ගේට්වේ එකට මේක ගේන්නේ? මොකද අපි අවසාන වශයෙන් UID එක ඉන්ට්‍රොඩියුස් කළ අවසාන සලස්ම තමයි ඉන්ඩිවිජුවල් වොලට් එකක් හදන එක. හැම පුරවැසියෙක්ම තමන්ගේ වොලට් එකක් තියෙන්න ඕනේ. ඒ වොලට් එකේ තුල බයෝමැට්‍රික්ස් වලින් ෆේස් රෙකග්නිෂන් වලින් තමන්ගේ උපන්න මරණ උපන්න විවාහ සහතිකේ මරණ සහතිකේ දක්වා පාසල් වල තොරතුරු ඉඳන් බැංකු ගිණුම් තොරතුරු ඉඳන් මේ සියල්ලම තියෙන්න ඕනේ. හැබැයි එතනට පරිවර්තන වෙන යම් කාලයක් යනවා. ඒ කාලය ඇතුලේ කොහොමද අපි මේ ක්‍රියේටර්ස් ඉකනොමිකේ ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන ආර්ථිකය ඇතුලෙන් ලැබෙන ප්‍රතිලාභ අපේ රටේ දරුවන්ට ලබා දෙන්නේ කොහොමද කියලා නීතිමය රාමුවත් මේ ආණ්ඩුව ඉතාමත් කඩිනමින් හදන්න ඕනේ. හැබැයි ඒකත් නැවත මතක් කරන්න ඕනේ, ඔය රෙමිටන්ස් වල නැත්නම් ඔය එන ආදායමට 15%ක් බදු ගැසීම තුල සිද්ධ වෙන්නේ මේ රටේ තියෙන ගිණුම් ටික වෙනත් රටවල් වලට පරිවර්තනය වෙන එක විතරයි. ඒක IMF එක හින්දා කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. මේ ප්‍රායෝගිකව මේ දරුවෝ කිසි කෙනෙක් මේ ව්‍යාපාරිකයෝ කිසි කෙනෙක් Tamanta අවශ්‍ය lifestyle එකට ලංකාවේ ලැබෙන්නේ නැත්තම් දැන් අඩු ගානේ 112ට වාහනයක් ගන්න ආපේ ගන්න දැන් මොටරසයිකල් යන්නේ ගන්න වෙන්නේ. ඉතින් 112ට කාර් එකක් ගන්නත් බෑනේ. ඉතින් මොටරසයිකල් යන්නේ නැහනේ ඩොලර් වලින් ඩොලර් 5000 15000 හම්බ කරන දරුවෙක්. ඒ අයට වෙන රටකට ගියොත් අර ඒ කාලේ ඔබතුමාල කිව්වා වගේ ලැම්බෝගිනියක්ම ගන්න පුළුවන්නේ. ඉතින් එවැනි lifestyle එකක්වත් දෙන්නේ නැත්තම් අනිත් පැත්තෙන් එන ආදායමටත් 15%ක් බදු ගහනවා නම් ඉතින් එහාට ගරු සභාපතිතුමේ මේ ආර්ථිකයේ සංවර්ධනය ගැන තමයි ඩිජිටල් ආර්ථිකයේ ව්‍යාප්තිය ගැන කතා කළ වැඩක් නැහැ. ඉතින් අපි ආණ්ඩුනොත් ඉල්ලන්නේ මේ සිටිසන් සර්විසස් ඩිජිටලයිස් කරන එකත් ඩිජිටල් ආර්ථිකයත් ක්‍රියේටර්ස් ඉකොනොමි එකත් කියන මේ තුන පටලව ගන්න එපා. මේක පටලව ගත්තොත් වෙන්නේ මේක ප්‍රතිලාභ කිසි විදිහක ලැබෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවේ ඩිජිටලයිසේෂන් කැම්පේන් එක කියන්නේ ඩිජිටල් ඉකොනොමි එක නෙවෙයි. ඒකට ඒකේ බැක්බෝන් එක. ඒක හරි. ඩිජිටලයිසේෂන් කැම්පේන් එකේ බැක්බෝන් එක මූලික අඩිතාලම. හැබැයි ක්‍රියේටර්ස් ඉකොනොමි එක ඇතුලේ අනිත් පැත්තෙන් එන ක්‍රියේෂන් ටිකයි අනිත් පැත්තෙන් ඩිජිටල් ආර්ථිකය ඇතුලේ හැදෙන අලුත් ප්‍රවණතාවයන් එක එන ආර්ථිකය කියන්නේ වෙනස් මාර්ථිකයක්. මේ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න කියලා මතක් කරමින් ඉල්ලීමත් කරමින් ඒ වගේම ගරු සභාපතිතුමිය මේ ඊයේ පෙරේදා විදි සිදුවේ මම දැක්ක අදත් කතරගම කිරිවේරේ නායක හාමුදුරුව කට උත්තරයක් ගන්න ගෙනිහිලා තියෙනවා. ඊයේ දිනේදී නිලමෙතුමා කට උත්තර ගන්න ගිහිලා තිබ්බා. හැබැයි ඉතින් ගිහිලා තියෙන කට උත්තර ගන්න එන්න කියන එක නෙවෙයි ගරු සභාපතිතුමිය ප්‍රශ්නේ. දැන් කිරිවේරේ නායක හාමුදුරුව කතරගම ඉඳන් කොළඹට වැඩලා CID එකට ගිහිලා කට උත්තරයක් දෙනවා. සාමාන්‍යයෙන් උන්වහන්සේගෙන් ගිහිල්ලා කට උත්තරයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ කියලා මං හිතනවා. හැබැයි අනිත් පැත්තෙන් නිලමෙතුමාගේ ගෙදරට යනවා රෑට. රෑට යන්නේ කොහමද? පොලිසිය බාර අමාත්‍යවරයෙක් ඉන්න ඔබට මාට පුළුවන් මේක වැඩියන් නිවැරදි කරන්න. මේක දැනගත යුතු කාරණාවක් ඉදන් මම මේ අහන්නේ. නිවසට යනවා. නිවසට යන්නේ කොහමද? සිවිල් පිට. සිවිල් පිට ගිහිල්ලා අවුරුදු 84 නිලමෙතුමාගේ මෑණියන්ගේ ප්‍රශ්න කරනවා. කළා කරදරයක් වුණේ නැහැ කියලා ලියාගෙන එනවා. හැබැයි යනකොට ගමේ පොලිසිය දන්නේ නැහැ. දැන් ගමේ පොලිසිය දන්නේත් නැත්නම් CID එකෙන් කොළඹින් කණ්ඩායමක් සර්ච් වොරන්ට් එකක්වත් නැතුව ගරු අධිකරණ අමාත්‍යතුමනි සර්ච් වොරන්ට් එකක්වත් නැතුව ගිහිල්ලා සිවිල් පිට රෑ 12ට රෑ 10ට උදේ ගිහිල්ලා ගියක් සර්ච් කරනවා. දැන් දේශබන්දු මහත්තයා දින චෝදනාවත් ඕකම නෙවෙයිද? දේශබන්දු මහත්තයා දින චෝදනාවත් සර්ච් වොරන්ට් එකක් නැතුව කොළඹ මම දැරද ඔබතුමා නිවැරදි කරන්න කොළඹින් ගිහිල්ලා සර්ච් එකක් කරනකොට යම් වෙඩි හොමාරුවක් සිද්ධ වෙච්ච කාරණයක් සම්බන්ධයෙන් යන්නේ. හැබැයි දැන් මෙතන වෙන්නේ ඒකමනේ. දැන් යාව හොයන්න යන්නේ එයා කරපු වැරද්ද කරපු විදියටමනේ. යාව හොයන්න ගියාද නැද්ද කියන මම දන්නේ නැහැ. මේ කියන කාරණේනේ මම කියන්නේ. හැබැයි එයා හොයන්න ගියපු විදිය එයා කරපු වැරද්ද විදියමයි. අනිත් පැත්තෙන් CCTV තියෙනවා නම් ඒ නිවසේ ඉතින් ඔබතුමාල මේ ඩිජිටල් ආර්ථිකය ගැන අපි කතා කරනවානේ. CCTV පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඔය කියන නිලධාරියා ඔය කියන හිටු පොලිස්පතිවරයා ඔය ගෙදරට ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා. රෑ 12ට යන්න ඕනේ නැහැ. අනිත් පැත්තෙන් නිලමෙතුමාට ඊට පහවදර කට උත්තරයක් දෙන්න එන්න කියලා තියෙනවා. ඉතින් කට උත්තරයක් දෙන්න එන්න කියලා තියෙද්දි ඇයි රෑ 12ට ගෙදරට යන්නේ? අවශ්‍ය නැහැනේ. අවශ්‍ය නැහැනේ ගරු සභාපතිතුමිය. ඉතින් මෙවැනි කාරණා මන්දර මේ සමහර නිලධාරීන් ඔබතුමාලා අපහසුතාවයට පත් කරන්න මෙහෙම කරනවද නැද්ද කියන කාරණේ නෙවෙයි. හැබැයි මේ වයින් වෙන්නේ අවසාන වශයෙන් මේ පරිගැණීමේ චේතනාවෙන් කරන ක්‍රියාමාර්ග විදියට මේවා සමාජගත වෙනවා. මේවා සමාජගත වෙනවා. ඒක හොඳ නැහැ. ඒක හරි නැහැ. මොකද එක පැති ඔබතුමාලා ඩිජිටල් ආර්ථිකය ගැන කතා කරනවා, අලුත් දේශපාලන සංස්කෘතිය ගැන කතා කරනවා, වැරදි කරපු අය දඬුවම් දෙන්න කතා කරනවා. අනිත් පැත්තේ වැරද්දක් කරා කියලා ඔබ විශ්වාස කරන පුද්ගලයෙක්ව හොයන්න යනවා ඔහු කරපු වැරද්ද කරපු ආකාරයටම. අඩු කාලේ ඒක නිවැරදි කරලා යන්නකෝ. උසාවි නියෝගයක් අරගෙන ගිහිල්ලා කරන්න පුළුවන් කරු සභාපතිතුමා. එහෙමත් නැහැ. තේනින්දා ගරු පොලිසිය බාර අමාත්‍යවරයා ඉන්නවා, අධිකරණ බාර අමාත්‍යතුමා ඉන්නවා, ගරු අග්‍රමාත්‍යවරු ඉන්නවා. ඔබතුමියගේත් ඔබතුමාලගේත් අවධානයට මම යොමු කරනවා. අවසාන වශයෙන් මම විනාඩියක් ගන්න ගරු සභාපතිතුමිය, මම ඔබෙන් ඉල්ලන්නේ ඔව් ඩිජිටල් ආර්ථිකයක් රටේ ගොඩනැගිය යුතුයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්න නම් අවශ්‍ය නීති රෙගුලාසි අපි හදන්න ඕනේ. ඒ අවශ්‍ය නිලධාරීන්ට, ඒ අවශ්‍ය ඉන්ස්ටිටියුෂන්ස් වලට අවශ්‍ය පූර්ණ බලතල දෙන්න, නිදහස දෙන්න. සාම්ප්‍රදායික රාමුව ඇතුලේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්න බෑ. ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ආණ්ඩුවේ මාරු කරන්න, කම්පිටිටිව් බිඩින් වලට යන්න, ලෝවස්ම ප්‍රයිස් එක නැත්නම් අඩුවෙන් වෙන ප්‍රයිස් එකට පමණක් සීමා වෙන්න එපා. ක්වොලිටි එක ගැන අවධානය යොමු කරන්න, රිවර්ස් බිඩින් වලට යන්න. රිවර්ස් බිඩින් වලට යෑම තුළ මං හිතනවා ඔබ තමුන්නාසන හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්, හොඳ ප්‍රයිස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රටේ ඩිජිටල් ආර්ථිකයක් ගැන ඔබ අවධානය යොමු කරනකොට
මේ පිලර්ස් විනාඩි දෙකයි තියෙන්නේ.
මට විනාඩිය ඕන තමයි. මේ පිලර්ස් තුන පිළිබඳ අවධානය යොමු කරන්න, ක්‍රියේටර්ස් ඉකොනොමි එකට අවධානය යොමු කරන්න, ඒ තරුණ පිරිස බලා ගන්න, YouTube blogs සහ අන්තර්ජාලයට නිෂ්පාදනය කරන තරුණ පිරිස ගැන අවධානය යොමු කරන්න, ඒ අයට දෙන බදුසහන පිළිබඳව ඔබ තමුන්නාසලා කතිකාවතක් ගොඩනගන්න, ඒ අය එක්ක සාකච්ඡා කරන්න. මොකද ඒ හැමෝම ඔබතුමාලගේ මැතිවරණ වලට බොහොම මහන්සි වෙච්ච අය, අපේ ඡන්ද වලට එහෙම නෙවෙයි. අනිත් පැත්තෙන් බොහෝ අය හැමෝම කිව්වත් වැරදි, බොහෝ අය. ඒ වගේම තමයි තවත් පැත්තකින් ඉන්ඩස්ට්‍රි එක ආරක්ෂා කරන්න. ඒ ඉන්ඩස්ට්‍රි එක ආරක්ෂා කරන්න ඔබතුමාලා මැදිහත් වෙන්න, වගේම සිටිසන් සර්විස් ඩිජිටලයිස් කරන්නේ කිරීම සඳහා ඔබේ අවධානය යොමු කරන්න. අපි විපක්ෂයේ තියත් මම විශ්වාස කරනවා අද තියෙන ටෙක්නොලොජි එක අද ඉම්ප්ලිමෙන්ට් වෙන්න ඕනේ. අද තියෙන තාක්ෂණය තව අවුරුදු 5කින් ඉම්ප්ලිමෙන්ට් වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඉන්ද තව 5කින් මේක AI බේස් වලට යනවා අනිවාර්යෙන්ම. ඉන්ද අද ඔබ ගන්න තීන්දුව తీර මතක තියාගන්න, තව අවුරුදු 5ක් යනකොට තවත් ලෝකෙ ඉස්සරහට යනවා. ඒ යන්න පුළුවන් පරිවර්තනයක් දෙක්ක මේ ඩිජිටල් ආර්ථිකයේ පරිවර්තනය කරන්න කියලා ඉල්ලීමක් කරමින් ඔබ සියලු දෙනාම මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.